නිවේදනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 20 23 සැප්තැම්බර් 22 වන සිකුරාදා එනම් මද දින අපරභාග 2ට කාර්යක සභා කාමරංක 2 දී පැවැත්වීමට නියමිත වෙයි. ඊට පැමිණ සහභාගී වන සියලු සමාජික මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කිපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ය සභාව වාර්තා පිළිගැනීම කර්මාන්ත කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සභාවේ වාර්තා රමේෂ් පතිරණ මැතිතුමා.
ගරු
විපක්ෂ නායක,
ඊයේ දවසේ වගේම අද දවසෙත් ඊයේ දවසේ පැක් එක්ස්ටෙන්ඩ් කරා, ඒ වගේම ලන්ච් බ්‍රේක් එක නැතුව ගියා. අපි ඒ විදිහටම මෙහෙම යමු. ස්තුතියි.
ගරු ඇමතුමා, අපේ
ගරු කථානායකතුමනි, කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාවට යොමු කරන ලද 2007 අංක 4 දරන සමාගම් පනතේ 2222 වගන්තිය සමග කියවිය යුතු 527 වගන්තිය යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 මාර්තු මාස 17 දින ඇති අංක 23-23 ඇලවිරක් 41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
සෞඛ්‍ය පිළිබඳ අධීක්ෂණ කාර්ය සභාව වාර්තාව ජගත් කුමාර සුමිත්‍රාජ් මැතිතුමා.
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කරන ලද ශ්‍රී ලංකා ජාතික අක්ෂ බැංකු භාර පනත් කෙටපත සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආජන පෙත්සම් පිළිගැන්වීම ශාන්ත බණ්ඩාර මැතිතුමා.
ගරු කථානායකතුමනි, කුරුණෑගල දඹුල්ල පාර ගැට්ටුවාන යන ලිපිනේ පදිංචි MP ඩයස් මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
වජිර අභිවාදන මැතිතුමා.
ගරු කථානායකතුමනි, නුවන්ගොඩ පත්තන දුව අංක 97 ඇලිරක් සීධාරණ ස්ථානයේ පදිංචි DS පෙර මුණගම් මහතාගෙන් ලැබුණු පෙත්සම සහ ගාල්ල ගල්වඩුගොඩ පන්සල පාරේ නොම්බර 13 ධාරණ ස්ථානයේ පදිංචි WS කැලුම් මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
කපිල අතුකෝරළ මැතිතුමා. හරිනි අමර සූරිය මැතිණිය.
ගරු කථානායකතුමනි, නිකවැරටිය මහගිරිල්ල උඩගිරිල්ල යන ලිපිනෙහි පදිංචි DM කමලාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මාජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමුකුණු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ 20-23 සැප්තැම්බර් 8 දින පාර්ලිමේන්තු කටයුතු කාර්යක සභාව රැස්වීමේදී තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ වෙනත් දිනයකට යොමුකරනු ලැබේ. වරප්‍රසාද ප්‍රශ්නී මිටියස් පාකිර් මාකර මැතිතුමා. ප්‍රධාන වැඩ කටයුතු අද දිනේ.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්‍යානවල කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වා සහ අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය. පූර්ව භාග 9:30 සිට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කථානායකතුමා ප්‍රශ්න නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවේදී
එක වුණා ගරු කථානායකතුමනි, විපක්ෂයේ නායකතුමා සහ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා.
ලංචාවර එක ගන්නවද?
දිවාහාරය තිබෙන පැය භාගය නොගෙන දිගට පාත්වාගෙන
වන්නවද?
ගරු ඇමතුමා, නිලධාරීන්ට ලොකු කරදරයක්
තියෙනවා. හැමදාම නැහැ. මේක මේ අද
වැඩ කඩ ඉන්න 80ක් වාර්තා කරගෙන
මේ වන්නවද දෙන්න? ඈ වන්නවද දෙන්න? You all agreed?
Yes, yes. Till 6:30. Is that okay?
කොමිටි 80ක් වාර්තා කරන්න තියෙනවා. යෝජනා අංක 2 සභාව එකඟද පළවෙනි යෝජනාවට? එකඟයි.
ආයි.
යෝජනා අංක 2
ආයි.
යෝජනාව ඉස්සර කර. අසංකර නවරත්න මහතා.
ගරු කථානායකතුමනි, සුසරණ ලංකා පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
ඉස්සර කරන්න කවුද?
අනිමන්තෝ
අස්තිර පිළිගන්න ස්ථිර කරනවා ගරු කතානායකතුමනි.
යෝජනා පිළිබඳ දැනුම් දීම සජිත් ප්‍රේමදාස මැතිතුමා.
විෂමාචාර චෝදනාවලට ලක්ව ඇති පුත්තම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පාර්ලිමේන්තු කමිටු නියෝජනය තාවකාලිකව අත්හිට වෙයි. පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති නීති විරෝධී විෂමාචාර සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් විමර්ශනයක් සිදු කිරීම සඳහා යොමු කර ඇති. හෙයින්ද අදාළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කමිටු නියෝජනය කරමින් කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාවන් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වන හෙයින්ද එකී විමර්ශන අවසන් වන තෙක් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කමිටු නියෝජනය නොකළ යුතුයයි මේ පාර්ලිමේන්තුවට යෝජනා සම්මත කිරීම උදෙසා මම යෝජනා කර සිටිනවා. යෝජනාවත් සමග මම ගාරු කතානායකතුමාගේ අවධානය යොමු කරන්නට කැමති. විශේෂයෙන්ම අලි සබ්රි මන්ත්‍රීවරයා රත්තරන් කිලෝග්‍රෑම් 3.3ක් ඒ කියන්නේ රුපියල් මිලියන 74ක් සහ ස්මාර්ට් ෆෝන්ස් 91ක් රුපියල් මිලියන 4.2ක් ඒ මුළුමනින්ම ඉතාමත්ම වැරදි ක්‍රියාව නීති විරෝධී ක්‍රියාව විෂම ක්‍රියාව ක්‍රියාත්මක කරලා ගරු කතානායකතුමනි ඔහුට දඩය ගහලා තියෙන්නේ 175යි මිලියන 7.5යි. හැබැයි ප්‍රංශ ජාතිකයෙක් රත්තරන් කිලෝ 4.6ක් ඒකේ වැලියූ එක මිලියන 80යි 180යි ඒකේ පෙනල්ටි එක 1700යි මිලියන 70යි. ඉතින් බොහොම පැහැදිලිව මෙතන පේනවා ගරු කතානායකතුමනි කවුරු කැමති වුණත් අකමැති වුණත් යම් කිසි විදිහක බලපෑමක් ඇති කරලා තිබෙනවා මේ පෙනල්ටි එක ගැසීමේදී මේ දඬුවම පැමිණීමේදී මේ දඩය ගැසීමේදී අනිවාර්යයෙන්ම ලිහිල් දඩයක් ක්‍රියාත්මක කරන්න. මේ යෝජනාව ඉදිරිපත් කරමින් ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ 225ටම බලපාන කාරණාවක් ඔබතුමා මේක පිළිබඳව හොඳට හොයලා බලලා කොහොමද ප්‍රංශ ජාතිකයාගේ 1800ක හොරකමට 170ක දඩයක් වැටුනේ කොහොමද අලි සබ්රි මන්ත්‍රීවරයාගේ 179.2ක හොරකමට 175ක දඩයක් වැටුනේ ඒක ගැනත් හොයලා බලන්නේ කියමින් විශේෂයෙන්ම මම රටට කියන්න කැමති මේ යෝජනාව හරහා 224ක් ඔප්පු කරලා තිබෙනවා. පැහැදිලිවම 225ම එකම ගමන කියන්නේ නැtei කියන කාරණාව 224ක් ඔප්පු කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අලි සබ්රි මන්ත්‍රීවරයා ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුව තුල සිටින්නට සුදුසුකම් නැති පුද්ගලෙක්. ඔහුව එළියට දාන්න පුළුවන් නම් ඒ එළියට දාන්නට තියෙන යෝජනාවක් ගෙනෙන්න අපි සූදානම්. ඒ නිසා මේ යෝජනාව මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා.
ස්ථිර කරන්න.
ඒ යෝජනාවන් ස්ථිර කරනවා.
ස්වභාවිකංගද? ස්වභාවිකංගයි. සභාව කාල තිබී
ඉනි දිනේ තුන ගරු කතානායකතුමනි මෙම පාර්ලිමේන්තුව 2023 ඔක්තෝබර් මාස 3 වෙනි දින පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරලා
ඊයේ දිනේ කල් තැබූ විවාදයේ විපක්ෂ
නායකතුමා මේ මගේ කතාවට ඉස්සෙල්ලා මට වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. විශේෂයෙන්ම රජයේ අවධානය යොමු කරන්න කැමති නීපා වෛරසය ඒක ඉතාමත්ම වේගයෙන් ඉන්දියාව බංග්ලාදේශය සිංගප්පූරුව ෆිලිපීනය යන රටවල් වල ව්‍යාප්ත වෙමින් පවතින දැඩි අවධානමත් වෙනවා කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයත් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ වගේම භයානකම දේ තමයි මේ වෛරසයේ මරණ අනුපාතය 40%ත් 75%ත් අතර ප්‍රමාණයක් වී දැන් කෝවිඩ් වල ඒගොල්ලෝ ගණනය කරලා තිබෙන්නේ මරණ අනුපාතය 2/3 අතර ප්‍රමාණයක්. නිසා මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා වහාම පියවර ගන්නයි කියලා මේ රජයට ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබගේ කාර්යභාරය ඉෂ්ට කරන්නයි කියලා විශේෂම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ යුතුකම ඉෂ්ට කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
අනායකතුමනි, ඊයේ දිනේ මම දුටුවා මාධ්‍ය තුලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම විශේෂම වෛරස් බැක්ටීරියා ඒ ශුද්ධ ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ බලධාරීන් විසින් මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කළා. ඒ සඳහා තිබෙන්නා වූ පෙර සූදානමත් ඊයේ දිනේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
අද දින විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය, ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව කරපු පරීක්ෂණ, ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය තුළින් අදටත් පීඩාවට හිංසනයට පත් වී සිටින ප්‍රජාව වෙනුවෙන් විශේෂම සාමූහික ජනබලවේගය අපි ඒ යෝජනාව ඉදිරිපත් කරලා මේ විවාදයට ලක්වෙන මොහොතේ මම කැමති විශේෂයෙන්ම ආරම්භයේදීම වැදගත් කරුණක් කියන්න. අපේ උත්සාහය කිසිම කෙනෙකුට දේශපාලන මඩගැසීමක්, චරිත ඝාතනයක්, පුද්ගල විවේචනයක්, ඒ තුලින් දේශපාලන වාසියක් ලබා ගැනීම නොව අපේ ප්‍රධානතම අරමුණ, මුඛ්‍ය පරමාර්ථය සත්‍ය කුමක්ද කියන එක අවබෝධ කර ගැනීම. ඒ නිසා සමහරක් කියනවා මේ channel 4 නාලිකාවේ චිත්‍රපටයක් නිසා, එහෙම නැත්නම් documentary එකක් නිසා මේක යලි කරලියට ආවයි කියලා. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ නිද්‍රාශීලීව හිටපු මන්ත්‍රීවරුන්ට එහෙම හිතෙනවා ඇති. මේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය කුමක්ද, මහ මොලකරකෝ කවුද, ඒ සියල්ලක්ම පිළිබඳව මුළු රටම අවදියෙන් හිටියේ. මේක ඇතුලේ කීප දෙනෙක් නිදාගෙන ඉන්නේ නැති, ඒක වෙනම කතාවක්. ඒ නිසා channel 4 එක අපිට කියන්න අවශ්‍ය නැහැ පාස්කු ප්‍රහාරය ගැන. අපි නිරතුරුවම පාස්කු ප්‍රහාරය පිළිබඳව, එහි මහ මොලකරු පිළිබඳව, සත්‍යය පිළිබඳව අපි නොයෙකුත් අවස්ථාවන් වලදී කතා කරලා තිබෙනවා. දැන් ගරු කතානායකතුමනි, ඔබතුමාට මම කියන්න කැමතියි, මේ වගේම ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වුණා ඇමරිකා එක්සත් ජනපදය. ඒකට කිව්වේ අල් කයිඩා 9/11 ප්‍රහාරය කියලා. මම කැමතියි ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරන්න. මේ මගේ අතේ තියෙනවා 9/11 report එක. මම ඇමරිකන් ජාතිකෙක් නෙවෙයි, මම ශ්‍රී ලාංකිකයෙක්. දැන් ඇමරිකා එක්සත් ජනපදය මේ කොමිෂන් වාර්තාවේ කිසිම දෙයකට කිසිම වාරණයක් දාලා නැහැ, කිසිම තහංචියක් නැහැ. මේක කියලා නැහැ House of Representatives එකේ ස්පීකර්ගෙන් අවසරය ඕනේ කියලා මේ පරිශීලනය කරන්න. මේක කියලා නැහැ සෙනත් සභාවේ ප්‍රධානියගෙන් අවශ්‍යයි කියලා පරිශීලනය කරන්න. ඒ බොරු හොර කොන්දේසිකයක් කරන්නේ මේ පාර්ලිමේන්තු තුල විතරයි. දැන් මේ බලන්න වෙන 9/11 report එක ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. අපක්ෂපාතී පරීක්ෂණයක් මේ කරේ. කතානායකතුමා, ඔබතුමා දන්නවද 9/11 commission එකට සංයුතිය මොකක්ද දන්නවද? ඩෙමොක්‍රටික් පක්ෂයේ 5/2, රිපබ්ලිකන් පක්ෂයේ 5/2 සමසමව දැන්නේ. ඇයි? වාසි ලබා ගන්න නැතුව සත්‍යය හොයන්. ඉතින් ඒ අය සත්‍යය හොයාගත්තා. ඇත්ත වශයෙන්ම 9/11 report එකේ ප්‍රතිඵලයක් හැටියට Homeland Security Department එක ස්ථාපනය කරා. ඒ වගේම විවිධාකාර වූ බුද්ධි අංශ ගැන විවේචනයට ලක් වුණා. CIA එක ගැන, FBI එක ගැන, තවත් Defense Department Intelligence Agencies ගැන, Intelligence Corporation එකක්. ඒ බුද්ධි අංශ අතර තිබුණු සම්බන්ධීකරණේ නැතිභාවය ගැන ඔක්කොම විවෘතව කතා කරා. විවෘතව කතා කරලා ඒගොල්ලෝ 9/11 එකෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවා.
පාඩම් ඉගෙනගෙන තියෙනවා. අපේ රටේ මොකද්ද වෙන්නේ? පාඩම් ඉගෙන ගන්නවද? මෙන්න අපේ රටේ තියෙනවා සිලෙක් කමිටි රිපෝට් එක. මලල්ගොඩ වාර්තාව. ඔබතුමා දන්නවද මේ මලල්ගොඩ වාර්තාවත් හංගගෙන හිටියේ? මේ රයිට් ටු ඉන්ෆර්මේෂන් එකක් දාලා එළියට ගන්නකම්. ඊළඟට මෙන්න කමිෂන් වාර්තාවේ වොලියුම් 1. මේක විතරයි අපිට අල්ලන්නයි තියෙන්නේ. අනිත් ඒවා අල්ලන්න අපි ගිහිල්ලා ලයිබ්‍රරි එකේ අස්සේ ඉගෙනගන්න ඕන. තාම අපිට මේක ගැන පිටපතක් ගන්න අකපයි. 9/11 වාර්තාව අපිට ගන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ. නමුත් අපේ රටේ 2019 සිදුවුණු මේ නීච නින්දිත ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අපේ රටේ විපක්ෂ නායකවරයාටවත් 225ටවත් අංග සම්පූර්ණ වාර්තාවක් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඔන්න අපේ රටේ තත්ත්වය. මේක විහිළුවක්. ඇයි මේ වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන්නේ කියන එක ගැන අපි ප්‍රශ්න කරන්නට ඕන. ඇයි රටේ ජනතාවගෙන් මේ සත්‍ය යථාර්ථය හංගන්නේ කියන එක ගැන මම අහන්න කැමතියි. මම මේ රජයට කියන්න කැමතියි, කොන්දක් තියෙනවා නම්, කශේරුකාවක් තියෙනවා නම්, මලල්ගොඩ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව වාර්තාව, කොමිෂන් සභා වාර්තාව, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, ඒවායේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේ මම මුලදීම කිව්වා මේ උත්සාහය මඩ ගහන්න නෙවෙයි, සත්‍ය හොයන්න. දැන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමනි, ඇත්ත හෙළිදරව් වෙලා නැtei කියන සැකය බොහෝ දෙනා තුල තිබෙනවා, මා තුලත් තිබෙනවා. මං කැමතියි මේ අවස්ථාවේ සාක්ෂි සහිතව මේ සභාවට ඉදිරිපත් කරන්න. ඇයි අපි මේ ක්‍රියාවලිය පිළිබඳව සැක කරන්නේ? පළවෙනි ප්‍රශ්නේ වවුනතිව් ප්‍රශ්නේ. පොලිස් නිලධාරීන් දෙන්නෙක් මැරුවේ නොවැම්බර් 30, 2018. දෙසැම්බර් පළවෙනිද විමර්ශන පටන් ගත්තා. දෙසැම්බර් 3 වෙනිදා රාජ්‍ය බුන්දිය අංශයේ ප්‍රධානිය කියනවා ජැකට් එකක් තියෙන බෝක්කුවක් අස්සේ හොයලා බලන්න. ඊට පස්සේ කටුව පිටියේ බ්ලාස්ට් එක ඉන්ක්වයර් කරපු ජයසිංහ මහත්මයා, DIG ජයසිංහ, SP DJP ජයසිංහ මේක ඉන්ක්වයර් කරනවා. ජයසිංහ මහත්මයා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, දැන් ජනාධිපතිතුමාගේ ආරක්ෂකංශයේ ප්‍රධානී. එතන CID එක සුනකේව පාවිච්චි කරා. එතකොට සුරකයා ක්‍රයිම් සීන් එකට යන්නේ නැතුව කෙලින්ම ගියා අජන්තන් කියන පුද්ගලයාගේ නිවසට. මොකද මේ කරන්න හදුවේ? අපිට පේන විදිහට ජැකට් එකක් දාලා වවුනති පොලිස් නිලධාරින් දෙන්න මැරුණ එක LTTE එකේ ගිණුමට බැර කරන්නට කටයුතු කරා. CID එක නොමග යවුවා. අජන්තන්ගේ පිට දැම්මා. ඒට අමතරව යුද හමුදා බුද්ධි අංශයේ වාර්තා 4ක් 2018 දෙසැම්බර් 5, දෙසැම්බර් 8, දෙසැම්බර් 13 සහ 2019 ජනවාරි 3 ඩිරෙක්ටර් මිලිටරි ඉන්ටෙලිජන්ස් චූලා කොඩිතුවක් මහත්තයා කියනවා මේ වාර්තා 4ෙන්ම මේ පොලිස් නිලධාරීන් දෙන්න ඝාතනය කරේ LTTE කියලා. මොකද අවසානේ ඔප්පු වුණේ LTT එකෙන් නෙමෙයි වවුනති නිලධාරින් දෙන්න මැරුවේ. පැහැදිලිවම සයින්න මරුදු බ්ලාස්ට් එකේදී අහුණා මේ නිලධාරින් දෙන්න මරපු යුද ආයුධයක්. ඒක අහුණා. ඉතින් මෙතනදී මම කියනවා මේ වවුනති පොලිස් නිලධාරින් දෙපළ ඝාතනය කිරීම පිළිබඳව CID එක නොමග යවුවා ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් එකත් හමුදා බුද්ධි අංශය. හැබැයි අපි කියන්නේ මේක විමර්ශනය කරන්න. මේක හරිද වැරදිද කියලා හොයලා බලන්න. අපිට නිගමන වලට එන්න බෑ. බැලූ බැල්මට තියෙනවා සිදුණු සිද්ධීන් දහමයක්. නමුත් විමර්ශනය කරන්න. ඒක විමර්ශනය කරන්නට රජයේ සූදානම් නැහැ. දෙවැනි සැක සහිත දේ. දැන් ගරු කතානායකතුමනි 9/11 එකෙන් පස්සේ හොඳට මට්ටු වුණු ආයතනය තමයි Federal Bureau of Investigation FBI. දැන් FBI ආයතනය මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ computers, telephone calls, disks ඔය හැම CDs ඔය හැම දෙයක්ම පරිශීලනය කරලා ඒගොල්ලෝ හොයා ගන්නවා IP address එකක්. ඒ IP address එකේ ඒක අයිතිය ඒක පාවිච්චි කරලා තියෙන්නේ හමුදා බුද්ධිංශයේ නිලධාරිවරේ. අපි නම දන්නේ නැහැ. අපිට ආරංචි විදිහට මුස්ලිම් ජාතික හමුදා බුද්ධිංශයේ නිලධාරිය. මොකද්ද මේ IP address එකේ වැදගත්කම? මේ IP address එකෙන් පැහැදිලි වෙලා තිබෙනවා FBI එකක් කියනවා මේ IP address එකෙන් මේක තියෙන ඒ ටෙලිෆෝන් එකෙන් තමයි සහරාන් එක්ක වැඩිම ප්‍රමාණයක් දුරකථනයෙන් කතා කරපු වාර ගණන තියෙනවා කියලා මේක. එතකොට අපි හැමෝම දන්නවා එදා පාස්කු ප්‍රහාරයට පෙර රටේම ආරක්ෂක අංශ හෙව්වා කෝ සහරාන් කොහෙද සහරාන් කෝ සහරාන්ගේ කණ්ඩායම මුළු රටම පීරන හොයනවා. හැබැයි සහරාන් නැහැ. ඒ වගේ වෙලාවක් තුල FBI එක දුන්න IP address එකෙන් ඔප්පු වෙනවා බුද්ධිංශයේ නිලධාරිවරයෙක් තමයි වැඩිම වාර ගණනක් සහරාන් එක්ක මේ IP address එක හරහා දුරකථනයෙන් ගනුදෙනු කරලා තියෙන්නේ. දැන් මේක හොයලා බලනකොට මොකද වෙන්නේ? හමුදා බුද්ධිංශයේ චූලා කොඩිතුක්කු කියනවා CID එකේ SP දර්ශිකාට මෙයාව ඉන්ටරගේට් කරන්න එපා, මෙයාගෙන් ප්‍රශ්න කරන්න එපා. මොකද හේතුව? ඒක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මේක ජාතික ආරක්ෂාවට බලපාන නිසා සහරාන් එක්ක වැඩිම වාර ගන්න මේ IP address එක හරහා ගනුදෙනු කරපු බුද්ධිංශයේ නිලධාරිවරයව ඉන්ටරගේට් කරන්න බෑ. මෙන්න මේ කාරණාව අපි නිගමන වලට එන්නේ නැහැ. මේ කාරණාව අපි විමර්ශනයට ලක් කරන්නට ඉන්වෙස්ටිගේට් කරන්නට ඉන්වෙස්ටිගේට් කරලා මේක ඇත්ත නැත්ත හොයලා බලන්නට. තුන්වෙනි කාරණාව සොනික් ගේ කාරණාව. ඉතින් ඔබතුමාම දන්නවනේ මේ පාර්ලිමේන්තුව ඇතුළෙත් සොනික් කියලා ඒ අය ඇමති ටොනික් එක ගත්තා. හැබැයි ඇමති ටොනික් එක අරගෙන දැන් සත්‍ය හොයාගන්න බැරුව දැන් පැනික් වෙලා දැන් කලබල වෙලා. එදා සොනික් ඇමති ගම ගන්න ටොනික් දැන් පැනික් කෙසේ වෙතත්. මොකද්ද මේ සොනික් ප්‍රශ්නේ? මේ පැහැදිලිවම කියන්නට ඕන මාතලෙන් අහුවෙනවා පොඩි සහරාන් කියන පුද්ගලයා. පොලිසිය අරෙස් කරනවා. බේල් දෙන්න රිෆියුස් කරන්න එපයි කියලා. බේල් අරගෙන CID එක ගන්නවා පොඩි සහරාන් අතට. එයාගේ නම පස්කුල් රහුමන්. එතකොට එයාගෙන් ප්‍රශ්න කරගෙන යනකොට කටාර්වල ISIS සම්බන්ධකම් ඇති වුණා. මේ යනාදී කරුණු කාරණා හෙලිදරව් කරනකොට මේ පොඩි සහරාන් කියන කෙනා කියනවා ගනුදෙනු කරයි කියලා සොනික් එක්ක. එතකොට මේ සොනික් කියන පුද්ගලයාගේ ඒ දුරකථන අංකයේ IP address එක ඒක හොයාගෙන බලන්න යනකොට ඒ චිප් එක අරගෙන තියෙන්නේ සිටි ට්‍රැෆික් එකේ W පොලිස් සාජන් කෙනෙක්. එයා කියනවා ඔව් මේක මගේ සිම් කාඩ් එක තමයි. හැබැයි මම මේක මගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන SI බණ්ඩාරට බාර දුන්නයි කියලා. දැන් එයා IP බණ්ඩාර. දැන් මේ සාක්ෂි බෙහෙවීමෙන් මොනවද හෙළිදරව් වෙන්නේ? ඒ සාක්ෂි හෙළිදරව් වීමෙන් කියවෙනවලු මේ බුද්ධියන්සේ නිලධාරිය පොඩි සහරාන්ට ඇවිටිලි කරාලු. ඇයි මෙච්චර බෝම්බයක් පුපුරවලා, බෝම්බ ගණනාවක් පුපුරවලා, ඇයි ISIS එක මේක බාර ගන්න නැත්තේ කියලා. දැන් මට කියන්න ගරු කතානායකතුමනි, SIS එකේ නිලධාරියෙකුට මොකද්ද තියෙන රුදාව? පොඩි සහරාන් වගේ ත්‍රස්තයෙකුට කියන්න ඉක්මනින් මේ ISIS එක මේක කරයි කියලා බාරගන්නේ කියලා ඇවිටිලි කරන්න. කොහොම හරි කියන්නලු ISIS එකත් එක්ක කතා කරලා මේකේ මේ 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 ඊස්ටර් සන්ඩේ ඇටැක් එකට මේ ඛේදජනක ප්‍රහාරය පිළිගන්නේ කියලා කියන. කවුද කියන්නේ? අපේ රටේ බුද්ධියන්සේ නිලධාරිය. ඊට පස්සේ අර පොඩි සහරන් ඉන්දුනීසියාවට කතා කරලා ඇහුවම ඒගොල්ලෝ කියනලු බයියත් එක කළේ නැහැ. හැබැයි 23 වෙනිදා ඉන්දියාවෙන් මේක සෝෂල් මීඩියා එකට මාධ්‍යවලට අප්ලෝඩ් වෙනවා. එතකොට මේ කරුණු කාරණා හොයන්න යනකොට රාජ්‍ය බුද්ධියංශේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ මහත්මයා කියනවා මේ SI බණ්ඩාරගෙන් ප්‍රශ්න කරන්න යන්න එපා. මොකද හේතුව? අතිශය සංවේදී කාරණා, ජාතික ආරක්ෂාවට බලපාන කාරණා තිබෙනවා. ඒ නිසා මෙයාගෙන් ප්‍රශ්න කරන්න එපයි කිය. කොහොමද කතාව කරු කතානායකතුමනි? මම මේ කාටවත් ඇඟිලි දික් කරනෝ නෙමෙයි. මම මේ ඇත්ත ඉදිරිපත් කරන්නේ. පූර්ව නිගමනවලට ඇවිල්ලත් නැහැ. එහෙනම් මේ සොනික් ප්‍රශ්නයක් වහාම විමර්ශනය කරන්න ඕන. සොනික්ව පාවිච්චි කරලා දේශපාලන ටොනික් එකක් ගත්ත පුද්ගලයෝ අද නිහඬයි. අද මේ සභාව පැත්ත පළාතේ ඒගොල්ලෝ ඉන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ පැනික් වෙලා, කලබල වෙලා සත්‍ය හෙළිදරව් වීගෙන එන නිසා. ඒ නිසා මේ සොනික් කාරණාවත් තුන්වෙනි කාරණාව හැටියට මම ඉදිරිපත් කරනවා. විමර්ශනයට ලක් වෙන්නට ඕන, ඇත්ත හෙළිදරව් වෙන්නට ඕන. ඊළඟ කාරණාව, ජමිල් රාජ්‍යක පුපුරවා ගන්නට ආපු මිනිමරුවා, මිනිමරු ත්‍රස්තය, එයා බැක්පැක් එකත් ටෙලිෆෝන් එකත් මේසක් උඩ තියෙනවා රාජ්‍යකේ. අපිට පේනවා CCTV වලින් ඒක බ්ලින්ක් වෙනවා. එයා ෆෝන් එක ගන්නවා, බැක්පැක් එකත් එක්ක එළියට බහලා ත්‍රිවිල් එකේ යනවා. ත්‍රිවිල් එකේ පුද්ගලයාට කියනවා ළඟම හෝටලයකට ගෙනියන්නයි කියලා. එයා කියනවා නෑ, එයා දන්නේ නෑ මේ ප්‍රදේශයේ හෝටල් දෙහිවල හෝටලයකට ගෙනියන්න පුළුවන් කියලා. ට්‍රොපිකල් ඉන්න එකට ගෙනියනවා. මේ සියදිවි නසා ගැනීමේ නීචයා, මේ බෝම්බකරුවා ට්‍රොපිකල් ඉන්න එකේ අර බැක්පැක් එක තියලා පල්ලියට යනවා. පල්ලියට යනකොට පල්ලියේ සිකියුරිටි ඔෆිසර් හිටපු පොලිස් නිලධාරිය එයා ප්‍රශ්න කරනවා මෙයාගෙන්. ඒ මොකද අර අනිත් බෝම්බ ටික ඔක්කොම පිපිරිලානේ. ප්‍රශ්න කරනකොට ඒ බෝම්බකරු කියනවා, නෑ නෑ මම මේ ආවේ මේ පල්ලියේ ආගමික වතාවත්වලට සහභාගී වෙන්න. මම මේ ඊයේ ගෙදරින් ආවේ වයිෆ් එක්ක තරහ වෙලා කියලා. ඕනනම් වයිෆ්ට කතා කරන්නයි කියලා වයිෆ්ගේ නම්බරේ දෙනවා අර පල්ලියේ සිකියුරිටි ඔෆිසර්ට. ඒ සිකියුරිටි ඔෆිසර් හිටපු පොලිස් නිලධාරිය. එතකොට ජමීල්ගේ වයිෆ්ට පල්ලියේ සිකියුරිටි ඔෆිසර් කතා කරනකොට ජමීල්ගේ වයිෆ් කියනවා, ඔව් ඒක ඇත්ත, මාත් එක්ක තරහ වෙලා තමයි මේ ඊයේ ගෙදරින් ආවේ. දැන් හැබැයි ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් දෙන්නෙකුත් අවිල්ල ඉන්නවා අපේ ගෙදර කියලා කියනවා. කොහොම හරි ඒ කතා බහින් පස්සේ පල්ලියේ සිකියුරිටි ඔෆිසර්ට ජමීල් ගැන තියෙන සැකය නැති වෙලා ජමීල්ව නිදහස් කරනවා. සිකියුරිටි ඔෆිසර්ත් යනවා. ඊට පස්සේ සිකියුරිටි ඔෆිසර්ගේ ටෙලිෆෝන් එකට එනවා කෝල් එකක් විනාඩි 10කින් පස්සේ. කවුද? අර ජමීල්ගේ නෝනාගේ ගෙදරට ආපු ආරක්ෂක අංශයේ කියන නිලධාරින්ගෙන් ඇවිල්ලා අහනවා, ජමීල් ළඟ තියාගන්න අපි ඔතනට එනකම්. එතකොට සිකියුරිටි ඔෆිසර් කියනවා, නෑ මං එයාව අත්හැරලා ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ජමීල් යනවා ට්‍රොපිකල් ඉන් කියන හෝටලයට ගිහිලා පුපුරව ගන්න. මගේ මතක හැටියට 1:30 විතර. ඊට පස්සේ 3:30 විතර ආපහු අර පොලිසියේ සිකියුරිටි ඔෆිසර් හිටපු සිකියුරිටි ඔෆිසර් හිටපු පොලිස් නිලධාරියා පල්ලියේ සිකියුරිටි ඔෆිසර්ට කෝල් එකක් එනවා. එන්නේ කියලා වැල්ලවත්ත පොලිසියට. එයා යනවා වැල්ලවත්ත පොලිසියට පහ වෙනකොට. පහ වෙනකොට යනකොට කවුද ඉන්නේ? අර ජමීල්ගේ wife ගේ ගෙදර ගියයි කියපු ආරක්ෂක අංශයේ නිලධාරින් දෙපළ ඉන්නව වැල්ලවත්ත පොලිසියේ. දැන් මේ security officer යාළුවත් එක්ක කතා කරනවා. හවස පහට විතර ගිහිල්ලා තින්නේ. එතකොට ඒකෙන් පැහැදිලි ඔප්පිනෝ මේ හිටපු පොලිස් නිලධාරියාට පල්ලියේ security officerට මේ බුද්ධියංශයේ නිලධාරින් දෙන්නෙක් ඉන්නේ කියන කාරණා. දැන් මේකේ වැදගත්ම කාරණාව මෙන්න මේකයි. ගරු කතානායකතුමනි. ජමීල් බෝම්බේ පුපුරව ගන්නට පෙර ජමීල්ගේ wife ගේ ගෙදරට සහ තවත් එයාට සම්බන්ධ ගෙදරකට කොහොමද හමුදා බුද්ධියංශයේ නිලධාරින් ගියේ? මොකද්ද තිබ්බ සම්බන්ධතාවය? මොකද්ද මේකේ ඇත්ත නැත්ත? එතකොට කරලා තිබෙන විමර්ශන වලට අනුව මෙන්න මේක පොඩ්ඩක් අහගන්න ගරු කතානායකතුමනි. අර බුද්ධියංශයේ නිලධාරින් කතා කරපු නම්බර ඒ විශ්ලේෂණය කරලා බලනකොට ඒ සින්කා ජරගෙන තියෙන්නේ සිලෝන් ෂිපින් අලයන්ස් කියන ආයතනේ නම්බර 88 බෞද්ධාලෝක මාවත කොළඹ 3. බෞද්ධාලෝක මාවත කොළඹ 3 නෙවෙයි මේ සින්කා ජරන් තියෙන්නේ හොර ඇඩ්‍රස් දාලා. වඩාත්ම භයානක දේ මොකද්ද දන්නවද? මේ සිම් කාඩ්ස් පාවිච්චි කරලා තමයි ලසන්ත වික්‍රමතුංගව මරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. කීත් නොයා, එක්නලිගොඩ, උපාලි තෙන්නකෝන් මේ ඔක්කොටම ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධව ඒ සිම් කාඩ්ස් ටික පාවිච්චි කරපු ඒවා රෙජිස්ටර් කරලා තියෙන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එකට සහ මේ හොර කම්පැනියට. මේ ඔක්කොම විමර්ශන වලින් හෙළිදර වුණු දේවල්. මේවා රටට නොකියන දේවල්. ඒ නිසා තමයි අර ලයිබ්‍රරි කස්සේ දාලා තියෙන බොහෝ සාක්ෂි සටහන් අපිටත් පිටපතක් නොදී. මං කියන ඔබතුමාට අපේ අයිතීන් වල බහරකරුව හැටියට වහාම ඒවායේ හැම පිටපතක්ම හැම මන්ත්‍රීවරයෙකුටම ලබා දෙන්න කටයුතු කරන්න. මේක තවදුරටත් හංගන් ඉන්න බෑ. මේ රටේ මිනිස්සුන්ව රවට්ටන්න බෑ. ඒ නිසා ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමනි, ජමීල් කියන සියදිවි නසා ගැනීමේ බෝම්බකරුවව හමුදා බුද්ධියංශයේ දැනගෙන හිටියද? ඒ මොකද බෝම්බි පුපුරන්න ඉස්සෙල්ලා නෝනගේ ගෙදරටයි තවත් ගෙදරකටයි මට මතක නැහැ හරියට අම්මගේ ගෙදරද කොහෙද? කොහොමද එහෙම කෙරුණේ? කවුද එහෙම කරේ? දැන් මමත් මේ කියන්නේ විවිධ සාක්ෂි සටහන් වලින් මට ලැබුණු තොරතුරු වලින්. දැන් මම කියන දේ 100%ක් හරිද නැද්ද කියන එක විමර්ශනය කරන්න. මම කියන්නේ මේ ඔක්කොම හරි කියලා. මං කියන්නේ ඉන්වෙස්ටිගේට් කරන්න. අනිත් එක මේ මං දැක්ක මේ ඊයේද කොහෙද කිව්වනේ මේ පාර්ලිමේන්තු සිලෙක්ටිවිටි එකක් දානවා කියලා. මොන විහිළුවක්ද? අඩුම ගානේ සිලෙක්ටිවිටි එකක් දානවා නම් ඔබතුමා තීන්දුව ගන්න වර 9/11 කොමිෂන් එක වගේ ආණ්ඩුවට එක ප්‍රමාණයයි විපක්ෂයට එක ප්‍රමාණයයි සමාජිකයෝ දෙන්න. එහෙම කරන්න. එහෙම කරන්න කොන්දක් තියෙනවද? මේ රටට, මේ පාර්ලිමේන්තුවට, මේ කතානායකතුමාට, මේ ජනාධිපතිවරයාට මම අහන්න කැමතියි. එහෙනම් මේ ජමීල්ගේ ප්‍රශ්නයක් මේකත් විමර්ශනය කරන්නට ඕන. ඒ වගේම දන්නවද කවුරු කතානායකතුමනි, රාජ්‍ය බුද්ධිංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා මහිල් ඩූල් කියලා. ඔහු මේ ජමීල්ගේ සහෝදරයා. එයාගේ යාළුවෙක්. අවස්ථා ගණනාවකදී ජමීල්ගේ සහෝදරයා මේ මහිල් ඩූල් කියන SIS එකේ හිටපු නියෝජ්‍ය ප්‍රධානීට කියනවා, මට මගේ මල්ලි ගැන ලොකු බයක් තියෙනවා. මගේ මල්ලි පුදුම විදියට රැඩිකලයිස් වෙලා තියෙනවා. අන්තවාදී වෙලා තිබෙනවා. මේක ඉන්වෙස්ටිගේට් කරන්න, මේක හොයලා බලන්න. එහෙම නොකළොත් මහ විනාශයක් සිද්ධ වෙනවා. එතකොට SIS එකේ ඩෙපියුටි ඩිරෙක්ටර් කියන්නේ මේක කාටද? රාජ්‍ය බුද්ධියංශයේ ප්‍රධානීට, SIS චීෆ්ට. නමුත් ගණන් අරගෙන නැහැ. ඔකත් විමර්ශනය කරන්න. ඇත්ත නැත්ත හොයලා බලන්න. සත්‍ය හඳුනා ගන්න. පස්වෙනි කාරණා. සයින්ද මරුදු ආයුධය. දැන් ගරු කතානායකතුමනි දැන් ආමි ඉන්ටෙලිජන්ස් එකත් SIS එකත් CID එක නොමග යවනවා වවුනතිව් පොලිස් නිලධාරින් දෙන්න මැරුවේ LTT එක කියලා. හැබැයි 2008 එරවුල් පොලිසිය ආදායම් ලැබෙයි කියලා ග්‍රාම ආරක්ෂකවරෙක් ඉන්නවා. එයාට ඉෂුව කරන වෙපන් එකක්. හැබැයි එයා වැඩට එන්නෙත් නැහැ. වෙපන් එක බාර දුන්නෙත් නැහැ. එයාට කියනවා වහාම වෙපන් එක බාර දෙන්නයි කියලා. එයා කියනවා වයිෆ් ගේ ගෙදරට යන්න වහලේ තියෙනවා කියලා වෙපන් එක. මෙයා බාර උනේ නැති නිසා මෙයාගේ මාමණ්ඩියව ගෙනියනවා පොලිසිය. දින 10කින් පස්සේ මෙයා යනවා. එතකොට මාමණ්ඩියව රිලීස් කරනවා. එතකොට ආදායම් ලැබෙයි. ඒ ලබා දුන්නු වෙපන් එකේ ඒ සීරියල් නම්බර්ස් ඔක්කොම ඉවත් කරලා එයාට දුන්නු වෙපන් එකේ සීරියල් නම්බර්ස් ආටිෆිෂියලි ඉන්ට්‍රොඩියුස් කරලා, ඒ කියන්නේ එක ෆෝර්ජ් කරලා උඩින් කොටලා ඉන්සර්ට් කරලා. එතකොට මේක පිළිබඳව නඩු විභාගයක් යනවා. ඒ නඩු විභාගයෙන් හැබැයි ආදායම් ලැබෙයි නිදහස් වෙනවා. ඒ මොකද contradictory evidence නිසා, පරස්පර විරෝධී evidence නිසා. හැබැයි ගරු කතානායකතුමනි මේක වැදගත් කාරණාව මොකක්ද දන්නවද? 2019 4 වෙනි මාසේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් දින 5කට පස්සේ 26 වෙනිදා සයින්ද මරුදු ප්‍රදේශයේ බොලිවිය කියන ග්‍රාමයේ සියදිවි නසා ගැනීමක් සිද්ධ වෙනවා. 16 දෙනෙක් මරුණයි කියලා කියනවා. එතන වෙපන් එකක් අහුවෙනවා. සයින්ද මරුදු බ්ලාස්ට් එකේ කවුද? සයින්ද මරුදු බ්ලාස්ට් එකේ ඉන්නේ සහරාන්ගේ සහෝදරයෝයි දෙමව්පියෝයි ඒ රොත්ත බුරුත්ත මෙතන ඉන්නවා. එතනින් අහුවෙනවා වෙපන් එකක්. අන්න ඒ වෙපන් එක හරියට මැච් වෙනවා අර කාටද? එරාවුරු පොලිසියේ ආදායම් ලැබෙයි කියන පුද්ගලයාගේ වෙපන් එක. ඒක වැඩිදුර විශ්ලේෂණය කරගෙන යනකොට පැහැදිලිවම ඔප්පු වෙනවා අර සයින්ද මරුදු බ්ලාස්ට් එකෙන් අහුණු ඒ වෙපන් එකයි ආදායම් ලැබෙට දුන්නු වෙපන් එකයි ඉෂු කරපු වෙපන් එකයි හරියට මැච් වෙනවයි කියලා. ඒ විතරක් නෙවෙයි, මගේ මතක හැටියට 2021 විතර ඔප්පු වෙනවා වවුනතිව් පොලිස් නිලධාරින්ට වෙඩි තියපු ඒ සිද්ධියේ, වෙඩි තියලා කපලා කොටලා මැරුවේ ඇමෝ 8ක්, ඇමෝ කැප්සියුල්ස් 8ක් අහුවෙනවා. ඒවා තිබ්බේ මේ සයින්ද මරුදු බ්ලාස්ට් එකෙන් අහුණු වෙපන් එකේ කියලා. ඒක ගැන වැඩිපුර විශ්ලේෂණය කරගෙන ඉන්ටර්ගේට් කරගෙන යනකොට ආදායම් ලැබෙයි කියනවා. එයාගේ වෙපන් එක දුන්නලු හෝ ගත්තලු හමුදාවට සම්බන්ධ, බුද්ධියංශයට සම්බන්ධ, හමුදා බුද්ධියංශයට සම්බන්ධ මුස්ලිම් කණ්ඩායමක් ඒක ලබා ගත්තයි කියලා කියනවා. එතකොට බලන්න ගරු කතානායකතුමනි, සැකයක් ඇති වෙන්නේ නැද්ද? බරපතල සැකයක් ඇති වෙනවා. මම කියන්නේ මේවා හරියටම හරි කියලා. විමර්ශනය කරන්න, හංගන්න එපා, හොයලා බලන්න, අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා සත්‍ය අවබෝධ කරගන්න. ගරු කතානායකතුමනි, 6 වෙනි කාරණා, අබු හින්ද සහරාන්ගේ වයිෆ් තමයි හාදියා. එයාගෙන් කියවෙනවා සහරාන්ට නිතරම කතා කරන පුද්ගලෙක් ඉන්නවා. කතා කරන විතර නෙවෙයි, එයාට වීඩියෝසුත් එවන. ඒ අනුවර්ත නාමයෙන් එයාව හඳුන්වන්නේ අබුහින් කියලා. එයා කතා කරනකොට මේ හාදියාව කාමරෙන් එළවනවලු. විශේෂයෙන්ම වවුනති පොලිස් නිලධාරින්ගේ මිනීමරුන්ට සම්බන්ධ ගෆූර් මාමා කියන පුද්ගලයා, ඒ අන්තවාදියා, ත්‍රස්තවාදියා, ඔහු කියනවා සහරාන්ට ඉහලින් උපදෙස් ආවලු අප්‍රේල් 16 විතර. ඒක ඉල්හාම් කියන ත්‍රස්තවාදියාත් කියනවා, ගෆූර් මාමත් කියනවා, මේ ඇටැක් එක, මේ ප්‍රහාරය ඉක්මන් කරන්න එයි කියලා. දැන් ගරු කතානායකතුමනි, කවුද අබුහින් කියන්නේ? කවුද අබුහින් කියන්නේ? දැන් 2019 අප්‍රේල් 21 ඉඳලා අද දක්වා හැමෝම විමර්ශනය කරනවා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පත් උනේ සාධාරණත්වය ඉෂ්ට කරනවා කියලා, ඇත්ත හොයනවා කියලා. ඒ ටිකට් එකේම තමයි ගරු කතානායකතුමා ඔබතුමාත් ආවේ මහමැතිගොඩට. ඔය පොරොන්දු මත. හැබැයි අදටත් හොයලා නැහැ. කවුද මේ අබුහින්? කවුද අබුහින්? අපි කියනවා බොහොම පැහැදිලිවම සාරාන්ට ඉහළින් අනිවාර්යෙන්ම මහමොලකරුවෙක් හිටියා. ඒ මහමොලකරුවගේ අනුවර්තනාවය අබුහින්. මේ අබුහින් කියන එක්කෙනා කවුද කියලා හඳුනා ගන්නට ඕන. දැන් මට මතකයි අපේ සරත් වීරසේකර මැතිතුමත් කිව්වා මේ මහමොලකරුවෙක් ඉන්නවා. ඒ මහමොලකරු නවුසර් මෞලවි කියලා. ඔබතුමා දන්නවද සරත් වීරසේකර මහත්තයා කියන නවුසර් මෞලවි කියන මහමොලකරු ඔය ජනාධිපති කොමිසමට ගෙන්නලවත් ප්‍රශ්න කරලවත් නැහැ කියලා. ඔබතුමා දන්නවද? මේ කාවද රවට්ටන්න හදන්නේ? මේ මොනවද මේ හංගන්නේ? මම කියනවා අබුහින් කවුද කියන එක ගැනත් බොහොම පැහැදිලි විමර්ශනයක් අවශ්‍යයි. හත්වෙනි කාරණාව සාරා ජෙස්මින්. සහරාන්ගේ නෝනා හාදියා, එයත් හිටියා සයින්ද මරුදු බ්ලාස්ට් එකේ. බ්ලාස්ට් එකෙන් පස්සේ ඔහු කියනවා, ඇය කියනවා මට සාරා ජෙස්මින්ව එයාගේ කටහඬ ඇහුණයි කියලා. තවත් සාක්ෂික කියනවා එයාව කවුද දෙන්නේ කුස්සගෙන යනවා දැක්කයි කියලා. හැබැයි ඒක හරියට පැහැදිලි නැහැ කියලා. පාස්කු කොමිසමේ විමර්ශන නිලධාරී දැන් එතුමා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ, ඒස්පී මාහින්කන්ද. ඔහු කියන ඉන්ෆෝමන්ට් කෙනෙක් හරහා ඔහුට දැනගන්න ලැබුණලු, ඒ කණ්ඩායමට දැනගන්න ලැබුණලු, සාරා ජෙස්මින්ව බයික් එකකින් ගෙනියනවා පොලිස් නිලධාරිය. සීසීඩී එක ඉන්කෝයර් කරනවා. අබු බකර් කියන අයිපි කලවංචිකුඩු පොලිසිය එයාව අහුවෙලා එයාව ඩියෝ ගහන. දැන් ගරු කතානායකතුමනි, සාරා ජෙස්මින් පිළිබඳව DNA පරීක්ෂණ තුනක්ම තියෙනවා. පළවෙනි එක තියෙනවා, පළවෙනි එකේ නෙගටිව්. ඒ කියන්නේ සාරා ජෙස්මින් මැරිලා නැහැ. එයා ජීවතුන් අතර බොඩිස් 16යි. උසාවියටත් රිපෝට් කරන්නේ 16යි කියලා. දෙවෙනි පරීක්ෂණයක් කරනවා. නෑ, එතන සාරා ජෙස්මින් නෑ. එතකොට සයින්ද මරුදු ඇටැක් එකේ 16යි මරුනේ. හැබැයි මෙන්න හිටි හැටියේ තුන්වෙනි DNA පරීක්ෂණය උත් කරලා අවුරුදු කීපයකට පස්සේ සාරා ජෙස්මින් මැරිලා කියලා කියන තුන්වෙනි DNA පරීක්ෂණය උසාවියට රිපෝට් කරන්නේ 16යි කියලා. දැන් ඔබතුමත් මමත් දන්නවනේ සාරා ජෙස්මින් මැරිණායි කියලා කිව්වොත් කේස් ක්ලෝස්ඩ්, චැප්ටර් ක්ලෝස්ඩ්, පරිච්ඡේදය ඉවරයි, ඇත්ත හොයලා බලලා ඉවරයි. ඉතින් මොකද්ද මේ කරන බොරුව? මැරෙනකම්ම DNA පරීක්ෂණය කිරීමද අපේ රටේ මේ ඉන්කුවාරියක් කරනකොට මේ විමර්ශනය කරන ක්‍රමය? පළවෙනි එකත් ඔප්පු කරා සාරා ජෙස්මින් නැහැ, දෙවෙනි එකත් ඔප්පු කරා සාරා ජෙස්මින් නැහැ, තුන්වෙනි එකේ සාරා ජෙස්මින් ඉන්නවා. හැබැයි බොඩි එකක් නැහැ, දේහයක් නැති DNA පොසිටිව් පරීක්ෂණය, මරු පරීක්ෂණ. ඇයි මේ අපරාධ කරන්නේ? ඇයි මේ රවට්ටන්නේ? මම කියනවා මේක පිළිබඳවත් සාරා ජෙස්මින් පිළිබඳවත් වහාම විමර්ශනයක් කරන්න. කාටවත් නම් කියලා චෝදනා කරනව නෙවෙයි, ඇත්ත හොයන්න, සත්‍ය හොයන්න. ඊළඟ කාරණාව තමයි ගරු කතානායකතුමනි නියම කාරණා. දැන් මගේ මතක හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 18 වෙනිදා ජනාධිපති වෙනවා නොවැම්බර් මාසේ 2019. නොවැම්බර් 22 අගමැතිව පත් කරනවා. හැබැයි ඒ ඔක්කොටම ඉස්සෙල්ලා ජනාධිපති වෙලා අගමැතිව පත් කරන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? ශානි අබේසේකරව මාරු කරනවා. කැබිනට් එකටත් ඉස්සෙල්ලා අගමැති පත් කරන්නත් ඉස්සෙල්ලා ඉස්සෙල්ලම කරන්නේ ශානිව මාරු කරනවා. ඔබතුමා දැනගන්න පාස්කු විමර්ශනය කරපු 31 දෙනෙක් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම උපදෙස් මත මාරු කරලා තියෙනවා. මේක බොරුවක් නෙමෙයි, මේක ඇත්ත. CID නිලධාරීන් 700කට පිටරට යෑම තහනම් කරා. මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා මේ මාරු කරපු කට්ටියගේ නම්. DIG PKD ප්‍රියන්ත, SSP ශානි අබේසේකර, PSN අම්පාවිල, නුවන් නසංක, CW වික්‍රමසේකර, JPD ජයසිංහ. මේ JPD ජයසිංහ කියන්නේ මේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාවේ ප්‍රධානියා නේද? මිනිහත් මාරු කළා මේ දැඟින්න ජනාධිපතිතුමානි. හරි. රංජිත් වෙදසිංහ, BS තිසේරා, කලනසිරි, හේමන්ත ගුණසේකර, ඉන්දික ලොකුහෙට්ටි, දර්ශිකා කුමාරි, තනූජා දමයන්ති, චන්දිමා අරුමප්පෙරුම, දීපානි මණිකේ, නාමලි හේරත්, කීර්තිසිංහ, මාරසිංහ, සාගර කරසිංහාරච්චි, ඇල්ලපොළ, නිශාන්ත සිල්වා, ඉලංගසිංහ, ජයසිංහ, ෆසීර්, මෙන්ඩිස්, ප්‍රේමකුමාර, ජගත්, ලක්මල්, විජිත, රාජපක්ෂ. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු කර හිටපු 31 දෙනෙක් මාරු කරනවා. මේක බරපතල සැකයට තුදුරන කාරණාවක්. ඇයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව රැහෙන කරේ? අපිට දැනගන්න ඕන මේකේ පිටුපස තිබෙන සත්‍යය. ඒ වගේම නැ මගේ කතාවෙන් පස්සේ කරුණාකරලා ඉන්ටරප්ට් කරන්න එපා මේක. හරි, නම සඳහන් කරන්න පස්සේ කතා කරගන්න. නම සඳහන් කරන්න පස්සේ කතා කරන්න. ගරු කථානායකතුමනි, මම නම් සූදානම් නැහැ. මම සූදානම් නැහැ. මේක මට කරන්න ඉඩ දෙන්න. ගරු කථානායකතුමනි, තවත් වැඩගත් කාරණාවක් තියෙනවා. අප්‍රේල් 4 වෙනිදා ගැලනිගම එක්සිට් එකට ලොරියක් එනවා. ලොරිය ඉස්සරහින් ඩබල් කැබ් එකක් එනවා. පස්සෙන් V8 එකක් එනවා. ගැලනිගමෙන්
කථානායකතුමනි, මගේ නම සඳහන් කළා. කථානායකතුමනි, මගේ නම සඳහන් කළා. මේ විපක්ෂ නායකතුමා කතා කළේ කිව්වා මම මේ මහවලකරු නව්ෆර් කියලා කිව්වා කියලා. මම නෙමෙයි කියන්නේ. ඒක කියන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර අධිකරණයේ තමයි කියන්නේ. ඉත සෙකන්ඩ් එමීර් කියලා. එතකොට මේකේ CID එක ගෙන්නව නව්ෆර්ව. CID එක නව්ෆර්ව ගෙන්නලා.
ඔබතුමාට දෙන්න.
නෑ, පඩගින්න.
ඒක දෙන්න.
පඩගින්න මගේ. CID එක නව්ෆර්ව ගෙන්නලා විමර්ශනය කරනවා. නමුත් CID එක තමයි
ඔබතුමාට වෙලා ඒ අඩුපාඩු
දෙන්න. ආත්මික කොමිසමෙන් ඉදිරිපත් කරන්නේ නැත්තේ. එතකොට මේගොල්ලන්ගේ රජය, මේ සජිත්ලාගේ රජය තමයි ඉදිරිපත් කරන්නේ නැත්තේ.
එතකොට
ඒකට අපේ රජය පලි නෑ. ඒකට මම පලි නෑ. තමුන්නාසේලාගේ CID එක තමයි, තමුන්නා CID එක තමයි ජනාධිපති කොමිසම ඉදිරිපත් කරන්නේ නැත්තේ. ඉතින් මෙතන පට්ටපල් බොරු කියන්න එපා. පට්ටපල් බොරු කියන්න එපා කියලා
කියනවා.
ගරු කථානායකතුමා, පට්ටපල් බොරු කියලා කියනවා නම් මං කියනවා නම් පට්ටපල් බොරුවත් ඒක ගැන විමර්ශනයක් කරන්න. මං බය නෑ. විමර්ශනයක් කරනවා ඒක ගැන. මහලොකට 69 ලක්ෂයකගේ රවට්ටලා අතේ ලේව තවරගෙන පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කරපු ත්‍රස්තවාදීන් හංගන්න හදන්නේ ඇයි කියලා මං අහන්න කැමතියි. අතේ ලේ තවරගෙන මම මේ කියන්නේ විමර්ශනය කරන්නයි කියලා. මට ඉන්ටරප් කරන්න එන්න එපා. හලෝ, කටවහගෙන ඉන්නවා. ඊළඟට ගරු කථානායකතුමනි, ගැලනිගම එක්සිට් එකට එනවා. මෙයා මේ මැදට පැන්නම ගැලනිගම එක්සිට් එකට එන ලොරිය ගැන කියනකොට කාවත් දන්නේ ආරක්ෂා කරන්න හදන. ගැලනිගම එක්සිට් එකට ලොරියක් එනවා. පිටිපස්සෙන් එනවා V8 එකක්. ඉස්සරහින් එනවා කැබ් එකක්. ඒක ගැලනිගම එක්සිට් එකේ නිලධාරීන් නතර කරගන්නවා. පැයක කාලයක් නතර කරගන්නවා. බස්නාහිර පළාතේ DIG කෙනෙක් කියනවා මේ ලොරිය රිලීස් කරන්නයි කියලා. ඉතින් ඔබතුමා දන්නවා මේ බෝම්බ සකස් කිරීම සිදු වුණා පානදුර සේෆ් හවුස් එකක. ඉතින් මම කැමති නැහැ එක එක්කෙනා ඇඟිලි දික් කරන්න, විමර්ශනය කරන්න, හොයලා බලන්න. මොකද මේ ලොරිය රිලීස් කරපු අහවලාගේ උපදෙස් මත මේ ලොරිය රිලීස් කරයි කියලා ලොක් සටහන් ඔක්කොම තියෙනවා ගැලනිගම. මේ බොරු කියනෝ නෙවෙයි. මම කියන්නේ විභාග කරන්න. මම කියන්නේ විමර්ශනය කරන්න. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති රවි සෙනවිරත්න මැතිතුමා, කීර්තිමත් පොලිස් නිලධාරිවරයෙක්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඔහු TNL එකට ඇවිල්ලා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරනවා. මං කියනවා විමර්ශනය කරන්න, විභාග කරන්න, පරීක්ෂණ කරන්න. ඇත්ත නැත්ත මොකද්ද කියලා කියන්න. ඒ වගේම ඔබතුමා දන්නවද අප්‍රේල් 4, අප්‍රේල් 5, අප්‍රේල් 20 දක්වා ඉන්ඩියන් කවුන්ටපාට් ඒජන්සිස් දෙකකින් ෆස්ට් ඒජන්සි සෙකන්ඩ් ඒජන්සි කියලා කියව දෙකකින් එනවා වට්ස්ඇප් පණිවිඩ. නමුත් අවාසනාවකට හේතුව මේ වෙන විට ඒ වට්ස්ඇප් පණිවිඩ ඔක්කොම මකලා, කම්පියුටර්ස් මකලා, තොරතුරු මොනවත් නැහැ. අඩුම ගාන විමර්ශනයක් කරන්නට ඕන, විනිවිද භාවෙන් යුක්ත වූ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නට ඕන. ඒ වට්ස්ඇප් පණිවිඩ මගින් ඒ අවදානම් තත්ත්වය මේ රටේ බුද්ධියංශයට ලබා දුන්නේ කුමන පදනමක් මතද? කවුද ඉන්ෆෝමන්ස්ලා? මේවා මේ ප්‍රසිද්ධිය හැමෝටම කියන්නේ කියනෝ නෙමෙයි, මේවයි හොයලා බලලා අපිට ඕන ඇත්ත, අපිට ඕන සත්‍යය. අපිට අවශ්‍ය නැහැ එක් එක්කෙනාගේ පැතිකවලට මේකේ වගකීම් පවරන්. හැබැයි ඉතින් විමර්ශනය කරන් පස්සේ අපක්ෂපාතීව වග වෙන්නත් ඕන, වග කියන්නත් ඕන, ඒක වෙනම කතාවක්. ඒ වගේම ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවද හාදියාව ඉන්ටරගේට් කරපු ජයසිංහ කියලා නිලධාරියෙක් අභිරහස් ලෙස මැරෙනවා කොරෝනා කෝවිඩ් හැදුනලු. එතකොට පුච්චනවා, පිච්චුවෙන් පස්සේ ඉතින් ඔක්කොම ඉවරයි. සාක්ෂිත් නැහැ, බඩුත් නැහැ, මොනවාක්වත් නැහැ, ඔක්කොම ඉවරයි. මැරුණේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ඒකත් විමර්ශනයට ලක් කරන්නට ඕන. ඒ වගේම මම සඳහන් කරන්න කැමති ගරු කතානායකතුමනි, දැන් මෑත මෑතකදී නීතිපති එක්ක මේ පාසුකු ප්‍රහාරය සාකච්ඡා කරනකොට ඒ සාකච්ඡාවලට බුද්ධියංශයක් දෙනවලු. ඒ මොකටද මොනවද මේ බුද්ධියංශයට තියෙන බුද්ධියංශය? හැමෝම නෙමෙයි, මම ඒකත් කියන්නට ඕන, හැමෝම නෙමෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා ඇඟිලි ගහනවා එහෙම වෙනවද නැද්ද කියලා විමර්ශනය කරා. අපිට දැනගන්න ඕන. එතකොට සිදුවෙන හැම දෙයක්ම සතිපතාම යන්න ඕනේ, බුද්ධි ප්‍රධානියාට රිපෝට් එන්න ඕන. එහෙම දෙයක් වෙනවද අපිට දැනගන්න ඕන, විමර්ශනය කරන්න. ඒ නිසා මේ කරුණු කාරණා සියල්ලක් පිළිබඳව මම කියන්න ඕන, අර විදේශීය බුද්ධියංශෙන් ආපු තොරතුරු ඒක පිළිබඳව ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර මහත්මයා තමයි සාක්ෂි දෙන්නේ කියලා. ෆෝන් එකයි කම්පියුටර් එකයි හැම එකම ෆැක්ටරි රීසෙට් කරලා මකලා දමලා, ඒකයි ඇත්ත තත්ත්වය. දැන් ගරු කතානායකතුමනි, මම ඉදිරිපත් කරා කරුණු කාරණා රාශියක්. මම ඉල්ලීමක් කරනවා මේවා පිළිබඳව කරුණා කරලා හොයලා බලන්න, කරුණා කරලා විමර්ශනය කරන්න. අපිට දේශපාලන වාසි ලබා ගන්න අවශ්‍ය නැහැ, අපිට ඕන ඇත්ත. ඇත්ත තිත්ත වුණත් ඇත්ත දැනගන්නට ඕන. ඒ වගේම ඊයේ දවසේ මේ පාර්ලිමේන්තු සභාගර්භයට ඇවිල්ලා මන්ත්‍රීවරයෙක් තොම්පච ගණනාවක් කිව්වා. කාඩිනල් හිමිපාණන් වහන්සේ මේ බෝම ප්‍රහාරය ගැන දැන සිටියලු. කාඩිනල් තුමාට MSD ආරක්ෂක අංශයෙන් දැනුම් දුන්නලු, අමූලික පට්ටපල් බොරුවක්. කාඩිනල් හිමිපාණන්ට MSD ආරක්ෂාව දුන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඒ නිසා මම මේ රජයට කියනවා, අමූලික පට්ටපල් බොරු ගහලා බොරුව පචේ ටොම්පචේ ජනගත කරන්න එපයි කියලා. ඒ වගේම පැහැදිලිව මම අහන්න කැමති ගරු අගමැතිතුමා ඉන්න මේ සභාවේ, කාඩිනල් හිමිපාණන්ට බුද්ධියංශ අනතුරු අඟවපු ලියුමේ පිටපතක් මේ සභාවට දෙන්න. දැන් කියනවනේ කාඩිනල් තුමාට දුන්නයි කියලා ප්‍රහාරයට ඉස්සෙල්ලා සභාගත කරන්න. ඒක MSD සිකියුරිටි දුන්නලු. කවුද MSD සිකියුරිටි එකේ ප්‍රධානියා? කාඩිනල් තුමාගේ. සභාගත කරන්න, නම කියන්න. කවදා ඉඳලද කාඩිනල් තුමාට, කාඩිනල් හිමිපාණන්ට, අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ට ආරක්ෂාව දුන්නේ? මේකට උත්තර ඕන. මං කියනවා රජයේ මන්ත්‍රීවරු යොදවලා, මේ අතකොළුවන් යොදවලා අති උතුම් වූ කාඩිනල් හිමිපාණන්ට මඩ ගහන්න එපා, චරිත ඝාතනය කරන්න එපා කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ සභාවේ මම කියන්න ඕන තවත් කාරණා කීපයක් තියෙනවා. රවි සෙනවිරත්න කියන්නේ ඉතාමත්ම අවංක විනීත හොඳ සේවාවක් ඉෂ්ට කරපු නියෝජ්‍ය පොලිස්පතිවරේ. මම ඉල්ලීමක් කරනවා, එතුමා ඉදිරිපත් කරපු ඒ අදහස් පිළිබඳව අවංක විනිවිද භාවයෙන් යුක්ත වූ විමර්ශනයක් කරන්න. ඒ වගේම මේ සභාවේ ශානි අබේසේකර ගැනත් එක එක ඒවා කිව්වා. මට ඇහුණ එක්කෙනෙක් කියනවා ශානි අබේසේකරව අහුණාලු එක්තරා නඩුවකදී, අර කාගේදෝ නඩුවකට හොර සාක්ෂි ඉදිරිපත් කරයි කියලා. මාස 10ක් රිමාන්ඩ් කරා. මාස 10ක් රිමාන්ඩ් කරන් පස්සේ ඔහුට ඇප ලැබුණා. මම ඒ තීන්දුව හැන්සඩ් ගත කරනවා, සභාගත කරනවා හැමෝගෙම දැන ගැනීම සඳහා. මොකද ඒකේ මේ රටේ උගත් ගෞරවනීය අධිකරණය කියන්නේ There is no evidence before this court to say that the suspect Shani Abeysekara would interfere with the witnesses or the evidence against him or otherwise obstruct the course of justice. ඒ වගේම කියනවා ශානි අබේසේකරට විරුද්ධව මේ ගොතපු බොරු චෝදනාව ගැන අධිකරණය මෙහෙම කියනවා, court of appeal එක. Smacks of the introduction of a fabricated false version and an exaggerated account or concocted story involving a set of collaborators or conspirators to unduly cause prejudice and harm to the suspect Shani Abeysekara. මන් දලවසෙන් කියනවා නම් ශානි අබේසේකරගේ චරිතයේ ඝාතනය කරන්න ගොතපු නඩුවක් කෝට් ඔෆ් අපීල් එක කියන්නේ, අභියාචන අධිකරණය කියන්නේ. මම මේක හැන්සඩ් ගත කරනවා, සභාගත කරනවා. මම අහනවා ඇයි මේ වගේ අවංක පොලිස් නිලධාරියෙක් දඩයම් කරන්නේ කියලා මම අහන්න කැමතියි. මම කියනවා ඒ දඩයම පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ජාතික පොලිස් කොමිෂන් සභාව කියනවා ශානි අබේසේකර ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසේකර මහතා සියලු හිඟ වැටුපා දීමනා සහිතව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2017 යටතේ වයස අවුරුදු 60 සම්පූර්ණ වන දින 2021/6/30 දිනට විශ්‍රාම ගැන්වීමට අනුමැතිය ලබා දීමට 2023/6/28 රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී. එතකොටම මේ හොර නිලධාරියෙකුට, වංචාකාර නිලධාරියෙකුට පොලිස් කොමිෂන් සභාව කියනවද පෙරදාතම් කරලා විශ්‍රාම වැටුප් දෙන්න කියලා? මම මේක හැන්සඩ් ගත කරනවා, සභාගත කරනවා. කරුණාකරලා මේ මිනිස්සුගේ ඒ ටික දෙන්න. අදටත් දීලා නැහැ තම සතයක්. මම මේක හැන්සඩ් ගත කරනවා, සභාගත කරනවා. ඊට පස්සේ අගෝස්තු මාසේ ශානි අබේසේකරටයි තව කීප දෙනෙකුටයි ගොතපු නඩුව මොකද කරන්නේ? නීතිපති ඉල්ලාස් කරගන්න ඉදිරියට ගෙනියන්න බෑයි කියලා ගම්පහ අධිකරණය. මම ඒකත් හැන්සඩ් ගත කරනවා, සභාගත කරනවා. මෙතන ඇවිල්ලා එක් එක්කෙනා කිව්වා ශානි අබේසේකර කිව්වලු කැකුණ ගොල්ලට සහරන්ගේ සගයෝ අල්ලන්න ගිය නිලධාරීන් මහබහු කන්නේ වයි කියලා. මං කියන එකත් විමර්ශනය කරා. ඒකට විභාගයක් තියන්න. ඒකට වැරදි කරුණා අන්න ශානි අබේසේකර ඉන්න රට බැනලා නැහැ. මිනිහව ගෙනියන්න උසාවියට. මිනිහට චෝදනා බාර දෙන්න. මේක ඇතුළේ ඉඳගෙන මඩ ගහන්න නැතුව. ඒ නිසා මම එකක් කියන්න කැමතියි. දරු කතානායකතුමනි, බොහොම පැහැදිලිව අපිට ඕන ඇත්ත, අපිට ඕන සත්‍ය. හැබැයි එක සත්‍යක් තියෙනවා. මේ ටෙරරිසම් ගැන දන්න ඕනම කෙනෙක් කියනවා දන්නවා ටෙරරිස් ලීඩර්ස්ලා ඒගොල්ලෝ සුයිසයිඩ් මිෂන්ස් වල යන්නේ නෑ. ගරු අගමැතිතුමනි, සහරාන්ගේ උඩින් හිටියා මහමොලකාරයෙක්. ඒ මහමොලකාරයා තමයි අබුහින්. මං කාටවත් මඩ ගහන්න යන්නේ අබුහින් නරයයි අබුහින් මෙයයි කියලා. හැබැයි ඔබතුමා, ඔබතුමන්ලා මේ රජය මේ සත්‍යය හොයන්නට පරක්කු කරන හැම අවස්ථාවක් පුරාවටම මම එකක් කියන්න කැමති, මේ ආණ්ඩුවට සම්බන්ධ සියලුම දෙනාගේ අතේ ලේ තැවරිලා තියෙනවා. ඒක මම කියනවා. කරුණාකරන සත්‍යය හොයන්න. ඒ විතරක් නෙමෙයි, අර විපතට පත්තුණු අය ගැන අද කවුද කතා කරන්නේ? අද කවුද වැඩක් කරන්නේ? මම ලැජ්ජ වුණා. කතෝලික මන්ත්‍රීවරේ මේ සභාවට ඇවිල්ලා කියනවා කතෝලික සභාවේ ඕන තරම් සල්ලි දිනනවා. ඒ ටික පොඩ්ඩක් හොයලා බලන්න විතරයි ඕනේ. හැමදේම කරනවා. ලැජ්ජ නැති මිනිස්සේ. ලැජ්ජ නැති මිනිස්සේ. චන්දට නම් පාස්කු ප්‍රහාරය විකුණන් කෑවා. කතෝලිකෙක් හැටියට මේකට ඇවිල්ලා කියනවා කතෝලික සභාවට ඕන තරම් සල්ලි දිනනවලු. කතෝලික සභාව නෙමෙයි පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කරේ. මේකට මේ රටේ අපි හැමෝම වග කියන්නට ඕන. මං කියන මමත් වග කියනවා කියලා. අපි වග කීම බාර ගන්නට ඕන. ඒ නිසා කුමන ආණ්ඩුවකටවත් මේකෙන් අත හොද ගන්නට බෑ. වහාම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වුණු අය ගරු කතානායකතුමනි මැරුණු අයට ඉඳන් ලක්ෂ 10යි. ලක්ෂ 10ද මිනිස් ජීවිතයක තක්සේරුව? ඒකද තක්සේරුව? මං අහන්න කැමති. විපතට පත් වුණු තවත් අයට ලක්ෂ 9ක් දෙනවලු. ලක්ෂ 10 දීලා ලක්ෂ 9 දීලා අත හොද ගන්නවා. මං කියන එහෙම කරන්න එපයි කියලා. ඒ කැත වැඩේ කරන්න එපා. ඒ තුවාල වුණු මරණයට පත් වුණු ඒ හැම පවුලක් වෙනුවෙන්ම කටයුතු කරන්න විපක්ෂයේ ඉන්න අපි සූදානම් ඒකට උපරිම සහයෝගය ලබා දෙන්න. අවසාන වශයෙන් මම මේ අවස්ථාවේ කියන්න කැමති කාගේවත් හිත රිදවන්න නෙවෙයි මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරේ. ඒවා ඉදිරිපත් කරේ සත්‍ය හොයන්න. සත්‍ය සෙවීම සඳහා uncorrupted method එකක් අවශ්‍යයි. හැබැයි uncorrupted domestic mechanism එකක් තියෙනවද? දේශීය යාන්ත්‍රණයක් තියෙනවද? මේ විෂමයට විෂමාචාරී නොවු ඇත්තටම නැහැ කියන එක අපිට තේරෙන්නේ. ඒ නිසා මම කැමති නැහැ ජාත්‍යන්තර පරීක්ෂණ වලට first option එක දෙන්න. හැබැයි local options ටික ඔක්කොම දූෂිත වෙලා තියෙන්නේ. එවන් තත්ත්වයක් තුළ අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන. ඔබතුමන්ලට ඒක කලන්න කොන්දක් නැත්නම් අනිවාර්යෙන්ම අපේ රජයක් තුළ යුතුකම් ඉෂ්ට කරනවා, සත්‍යය හොයනවා. හැබැයි දේශපාලන දඩයන් කරන්නේ නැහැ. දේශපාලන දඩයන් කරන්නේ නැහැ. සාක්ෂි ෆික්ස් කරන්නේ නැහැ. අපේ දේශපාලන ප්‍රතිවාදීන් තරහකරුවන් කියලා ඒගොල්ලොම මට්ටු කරන්න යන්නේ නැහැ. අපි ඇත්ත හොයනවා අනිවාර්යෙන්ම ඒ යුතුකම කරනවා කියලා මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට ඒ ප්‍රතිඥාව ත්‍රස්ත ප්‍රහාරයකින් විපතට පත්වුණු පවුලක සමාජිකයෙක් හැටියට මේ සජිත් ප්‍රේමදාසේ ප්‍රතිඥාව දෙනවා කියමින් මගේ කතාව අවසන් කරනවා.